සදහවත් පින්වත්නි, මේ ඇසළ පොය දවස මොනතරම් පණිවිඩ ප්‍රායෝගික පණිවිඩ මානව සමාජයට දුන්නු දවසක්. එයින් අප එක පාඩමක් දෙකක් හරි ඉගෙන ගන්නවා නම් මේ දවසට කළ හැකි සාධාරණේ කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ හැඟීමත් සමග ප්‍රශ්න තියෙනවා නම් අහන්න. බොහෝ ප්‍රශ්න මතුවෙන්න ඇති අද වැඩසටහනින්. සමහර තිබුණු ප්‍රශ්න විසඳෙන්නත් ඇති, නොතිබුණු ප්‍රශ්න ඇති වුණා නම්, හෝ තිබුණු ප්‍රශ්න වැඩි වුණා නම් මේ සාකච්ඡා උදව් කරගනිමු. ඒ ප්‍රශ්න සමහන් කරගත්ත ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ඒ වගේම අපි ඒකදී අපි යන මාර්ගයේ ප්‍රගමනයේ වටහා ගන්න තේ නිවැරදි කියලා විශ්වාසයක් බුද්ධගි මුදුනේ දිසඳා වෙයි. ඒකත් නිවිලා නම් පිටු දේශනා මතකදා වෙයි. නැත්නම්
ප්‍රශ්නයක් මේ ධම්සභා මණ්ඩපයේ මතුණා. මායි ප්‍රශ්නය මට තේරුණු ආකාරයට නැවත කියන්නම්. නොඇසුණු කෙනෙක් ඉන්නවා නම් නැවත ඇහෙන්න. මේ සද්ධා ඉන්ද්‍රිය වඩන්නේ කොහොමද? ඊළඟට මේ සද්ධාව ඇති වෙන්නේ දේශනය. සද්ධාව එන්නේ විශ්වාසයක් එක්ක. ඒ සද්ධාවේ මූලික
සද්ධාව වැඩිනේ ධම්මේ. මම කිව්වා.
සද්ධාව ඇති වෙන්නේ වැඩෙන්නේ ධර්මයේ දැකීමෙන්. ඔව්, ධර්මයේ දකින්න දකින්න සද්ධාව වැඩෙනවා. හැබැයි ධර්මයේ දකින්න මොනවා හරි උත්සාහයක් ගන්න එපැයි. ඒ උත්සාහය ගන්න සද්ධාව ඕනේ. සද්ධාව නැතුව කෙනෙකු ධර්මයේ අහන්නවත් කියවන්නවත් ඒ ගැන මෙලිහි කරන්නවත් සාකච්ඡා කරන්නවත් පෙළඹෙන්නේ නැහැ. පුංචි හරි සද්ධාවක් අවශ්‍යයි. එතෙන්දී මේ දෙවිධයක පැහැදීම් දෙකක් තිබෙනවා. එකක් තමයි ධර්මයට තියෙන පැහැදීම, අනිත් එක පුද්ගලයාට තියෙන පැහැදීම. ඒ කියන්නේ ධර්මය කියන ධර්මයට පැහැදෙන්න පුළුවන් කෙනෙක්, තව කෙනෙක් කියන කෙනාට පැහැදෙන්න පුළුවන්. ඒ දෙකම මුල් වෙලා ඔන්න ධර්මය අහන්න පටන් ගන්නවා. අහන ධර්මයට අවධානය යොමු කරනවා, අවධානය යොමු කළා හිතනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා. ඉතින් මේ සියල්ල කරන්න පැහැදීමක් ඕනේ. ඒ පැහැදීම එක්කෝ දේශනාවට පැහැදෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශනා කරන කෙනාට පැහැදෙන්න පුළුවන්. ඒ පටන් ගන්න, අහන්න පටන් ගන්න ওই දෙකකින් නිසා. ඊකට අහන් ඉන්නේ එක්කෝ ඒ කියන කෙනාට ඇති වෙන පැහැදීම නිසා, නැත්නම් කියන දෙයට ඇති වෙන පැහැදීම නිසා. ඒ නිසා තමයි පුද්ගලයන් දෙදෙනෙකු ගැන ධර්මයේ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. ඒ සද්ධාව කියන්නේ පුද්ගලයා කෙරෙහි කියන කෙනා කෙරෙහි පැහැදිලිවගේ අවතුම් පැවතුම් කෙරෙහි ඇසිරීම කෙරෙහි ඒ ශාන්ත දාන්ත ස්වභාවය කෙරෙහි නිර්වද්‍ය ජීවන් වීම කෙරෙහි ඇති වෙන පැහැදිලි. සමහරට එහෙම පුද්ගලයා ගැන අපි දන්නේ නැහැ. එහෙම පුද්ගලයෙකුට පැහැදෙන්න දිග ඇසුරක් නැහැ. එහෙම ඇසුරක් නැහැ. නමුත් දේශනාවකට අහුම්කන් දීගෙන සිටින විට ඒ දේශනය හරිම තාර්කිකයි ධර්මානුකූලයි ඒ වගේම අපේ ප්‍රශ්නෙටම විසඳුමක්. මේක මටමයි කියන්නේ වගේ හිතෙනවා. එවිට ඇති වෙන්නේ ධර්මානුසාරී පුද්ගලයාගේ ධර්මයට ඇහෙන ධර්මයට පැහැදිලා ඒ ගමන යන්න පටන් ගන්නවා. එදි මේ දෙවිදිහෙම ආරම්භයක් ගන්න පුළුවන්. සද්ධාව අවශ්‍යමයි. සද්ධාව නැතුව බෑ. පැහැදිලිව තේරුම් ගන්න මේ සද්ධාව මුලින්ම එන්නේ විශ්වාසයක් විදිහට. ඒ විශ්වාසය මුලින්ම බොළඳයි. බොළඳ විශ්වාසයක් එන්නේ. ඒ බොළඳ විශ්වාසයත් එක්ක ලොකු ගමනක් යන්න බෑ. අපිට මුලින්ම පැහැදීමක් එන්නේ කෙනෙක් දැක්කහම කියන වචනකින් දෙකකින් ඉන්න විදියෙන් බොහෝ අනිත්‍යයි කියන දේවල් වලින් ඒ කෙනාගෙන අනිත්‍යයි කියන දේවල් තියෙනවා. පැහැදුණු අය කියන දේවල් එකක් නොපැහැදුණු අය කියන දේ තව එකක්. ඒතර පැහැදුණු අයම කියන දේ අපිට ඇහෙනවා නම් අපේ ඒක පැහැදීමක් වෙනවා. හැබැයි නොපැහැදුණු අය කියනවා නම් කියන දේවල් නම් අපිට ඇහෙන්නේ අපේ ඒකේ පැහැදීමක් නොවේන්නේ නොපැහැදීමක්. හැබැයි සද්ධාව කියන්නේ ඒකට නෙමෙයි. මේ උපදූ පහල හිතේ ඇති වෙන ප්‍රසාදයට හෝ අප්‍රසාදයට නොවේ සද්ධා කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක්. සරලව ගත්තොත් කිසියම් අවස්ථාවක අප කීප දෙනෙක් ඉන්න තැනක අපට පොදු සිදුවීමකට මුහුණ පාන්න වෙනවා. පොදු සිදුවීම එක බඩගින්න ඉන්න වෙනවා. අපි හැම දිනාටම බඩගින්න ඉන්න වෙනවා. එහෙම නැත්නම් බැනුම් අහන්න වෙනවා හැම දිනා. දැන් එතනදී එක එක්කෙනා ක්‍රියා කරන ආකාරයන් වෙනස් නේ. එක වගේ නෙමෙයි. එකෙනෙක් අඬන්න පුළුවන්. බඩගිනි කියලා අඬන්න පුළුවන්. අනේ මට බනිනවා වැරද්දක් නෙවෙයි කියලා අඬන්න පුළුවන්. තව කෙනෙක් අපිට බඩගින්න ඉන්න උනේ ආවල් කිනාගේ වැරද්ද නිසා කියලා ඒක තරහ ගන්න උකට තරහ ගන්න පුළුවන්. නැත්තම් නිර්පරාදේ බණින්නේයි කියලා ගහ ගන්න බැන ගන්න යන්න පුළුවන්. ඉන් තවත් කෙනෙක් සමහර විට ඉවසන්නත් පුළුවන්. ඒක ඉවසගෙන ඉන්නත් පුළුවන්. තරහගෙන ඉවසගෙන දත් පිටිකාගෙන ඉන්නත් පුළුවන්. සමහර හතරවෙනි කෙනෙක් හිටියොත් මොකද මෙතනදී කරන්න ඕනේ? ඒ ගැන හොයන්න පුළුවන් නම් බඩගිනින මොකද කරන්න ඕනේ? නිදිර පරාජය පනිනවා නම් චෝදනා කරනවා නම් කරන්න යමක් තියෙනවා. ඒ ගැන අන්න බුද්ධිමත්ව හිතන්න පුළුවන්. විසඳුමක් හොයන්න පුළුවන්. මේ තවත් පස් හිටියොත් තව තව ආකාරයෙන් ක්‍රියා කළයි. දැන් මෙතනදී ඔන්න අපට පේනවා නම් මේ අය විවිධාකාරයෙන් හැසිරෙන එකෙක් අඬනවා, තව කෙනෙක් ගහ ගන්න යනවා, තව කෙනෙක් දත් මිටි කාගෙන ඉන්නවා, හතරවෙනි කෙනා බුද්ධිමත්ව විසඳුමක් හොයනවා. දැන් එතනදී අපිට පේනවා මේ ස්වභාවයන් හතරක්. උදාහරණයක් විදිහට ගත්තේ තව තියෙන්න පුළුවන් ස්වභාවයන් හතරක් තියෙනවා. ඒතර මෙතන වඩාත්ම ආකර්ශනීය සහ වඩාත්ම ප්‍රතිඵලදායි මේ මොහොතට හා දීර්ඝ කාලීන වශයෙන් හිතකර ප්‍රතික්‍රියාව කුමක් අපි බැලුවොත් අපේ බුද්ධියත් පාවිච්චි කරලා බැලුවොත් තේරෙනවා ඇඳීම වැඩක්. ගහගන්න බැනගන්න යෑමත් වැඩක් නෑ. දීර්ඝ කාලීන වශයෙන් අහිතකර. ඊළඟට දත්මිටි කාගෙන ඉවසගෙන ඉන්න එක නම් හොඳයි. අර දෙක දෙමෙදි ඒක හොඳයි. දැන් ඉවසන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. සීමාව එහාට ගියාට පස්සේ ඉවසීම නැති වෙනවා. ඒ අතර කෙනෙක් හොයනවා විසඳුමක්. මේකට විසඳුමක් මොනවද කරන්න පුළුවන්? විසඳගන්න. ඒතර වඩාත්ම හොඳම දේ ඒක තේරෙන්නේ අපේ බුද්ධිය, අපේ ප්‍රඥාව. අපිට ඒ ප්‍රඥාව නැත්තම් හා ඒ සංවේදීතාවය නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙන නිසා අපි අර මුල් තුන්දෙනාගෙන් කෙනෙක් වෙන්න හදනවා. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් අනුගමනය කරන්න හදනවා. එක්කෝ අඬන්න පටන් ගන්නවා. අපි නැත්තම් සටන් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් දත් මිටි කාගෙන ඉන්න බලනවා. ඒ තුන් දෙනා විතර නම් හිටියේ අපි ওই තුන් දෙනාගෙන් කෙනෙක් වෙනවා. දෙන්නෙක් නම් හිටියේ දෙන්නගෙන් කෙනෙක් වෙනවා. එක්කෙනෙක් නම් හිටියේ එක්කෙනාගෙන් කෙනෙක් වෙනවා. හැබැයි දැන් මෙතන හතරවෙනි කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ හතරවෙනි කෙනාව දකින්නේ බොහොම ටික දෙනයි. වැඩි දෙනෙක් දකින්නේ අර මුල් තුන් දෙනා. වැඩිම පිරිසක් දකින්නේ පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනා. තුන්වෙනි ඉවසන කෙනා දකින්නේ බොහොම ටික දෙනයි. විසඳුම වෙන කෙනා දකින්නේ ඉතාම අල්ප පිරිසක්. ඒතර අන්න එයාව දැක්කහම තමයි සද්ධාව වෙන්නේ. එතන ලොකු පැහැදීමක් ඇති වෙන අර තුන් දෙනා කිරේ පැහැදීමක් නෙමෙයි එන්නේ. ඒකට ඇදී යන ගතියක් තියෙනවා. හිතාම හිතන්නේ නැතුව හොයන්නේ නැතුව ඇදිලා යනවා. ඒක අපේ අතින් වෙනවා. බෝ වෙන ගතියක් තියෙනවා. ඇඳීම බෝ වෙනවා. තරහ බෝ වෙනවා. ඉවසීම බෝ වෙනවා. අර බුද්ධිමත්ව විසඳුම් සෙවීම බෝ වෙන ගතියක් නෙමෙයි. ඒකේ බෝ වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉගෙන ගන්න තියෙන කොහොමද මේ? කොහොමද විසඳුම් හොයන්නේ? එතකොට අන්න එතන තමයි ඔය අප කියන සද්ධාවේ බීජය. ඉතින් අපි ආශ්‍රය කරන්නේ මර මුල් එක්කෙනා දෙන්න තුන් දෙනා නම් සද්ධාවකට අපිට එන්නේ ඉඩක් නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ හතරවෙනි කෙනත් හොයා ගන්න ඕනේ. එහෙම නැහැ කියලා කියන්න බෑ. ඉතින් අපි හෙව්වොත් හම්බ වෙනවා. හම්බ වෙලා ආශ්‍රය කළොත් අන්න අපිට ඒ විදිහට මේ ඉන්න ඒ විදිහට හිතන්න කටයුතු කරන්න හිතෙයි. ඉන්නේ කොහොමද කියලා අහන්න හිතෙයි. ඒ විදිහට ඉන්න අපි උත්සාහ කරයි. ඒක තමයි සද්ධාව කියන්නේ.
මාර්ගයේ අනිසංකල මාර්ගයේ දකින්න අධ්‍යක්ෂින් වලින් වෙන ධර්මාවබෝධය ලැබෙන සත්‍යය අපි වක්ු දෛවක් කරන සත්‍යවදී එනසි දකින්න අපි මේ මාර්ගයේ අනුසර වෙනන්නේ මාර්ගයේ ප්‍රතිඵල එන්නේ කොහොමද කියන පක්කත් පොඩ්ඩක් හයි දකින්න කියන්නේ
ඔව්. එතකොට ඒ ඇති වෙන්නේ ධර්මයේ පිළිබඳ සද්ධාව. අපේ අත්දැකීම අපි ගමන යන්න පටන් ගත්තාම ඊළඟට දැන් පටන් ගන්න ඕනේ වෙන සද්ධාව එකක්. මම කලින් කිව්වා යන්ත්‍රයක් අරකවන්න මුලින් යොදන බලය එකක්. ඊළඟට වැඩ කරන්න පටන් ගත්තාම දිගටම වැඩ කරගෙන යන්න යොදන්න වෙන්නේ වෙනම ශක්තියක්. ගමන පටන් ගන්න නම් පිටින් ඕනේ අපිට කිසියම් ආදර්ශයක් පෙළඹවීමක් ආකර්ෂණයක් අවශ්‍යයි. ඒ සද්ධාවෙන් තමයි පටන් ගන්න. ඊළඟට ගමන යන්න පටන් ගත්තාම අපිටම ලැබෙනවා අත්දැකීම්. අපේම ප්‍රශ්න අපිට ප්‍රශ්න නෙවෙයි කියන එක තේරෙනවා. සහ අපි ඇතුළෙන් සැනසෙල්ලක් ලැබෙනවා. එවිට ඒ පුහුණුව කෙරෙහි, භවනාව කෙරෙහි, මාර්ගයේ කෙරෙහි සද්ධා වෙනවා. ධර්මයේ පිළිබඳ සද්ධා වෙන්නේ එතකොට. ඒ සද්ධාව තමයි උදව් වෙන්නේ දිගටම යන්න. ඊට පස්සේ කවුරු හිටියත් නැතත් ඒ මාර්ගයට වැටුණු කෙනා ආපහු හැරෙන්නේ නැහැ. ගමන අතරමඟ නවත්තන්නේ.
අවසරයි ගුරුතුමනි.
ඔව්.
පස්වග මහණුන්ගෙන් ආරම්භ වෙච්ච මේ ශාසනය තුළ එදා ඉඳලා මේ වර්තමාන සමාජය දක්වා ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙමින් ආපු ආකාරයේ ඉතා මැනවින් පැහැදිලි කරලා දුන්නා. ඒක හොඳ අවබෝධයක් වුණා වර්තමාන සමාජයත් එක්කලා බලනකොට. ඒ වගේම ජෛන ආගම සම්බන්ධවත් මෙතෙක් නොදුටු ගොඩාක් දේවල් දැනගන්න හම්බුණා. ඒකටත් බොහොම පිං. වගේම මේ මට තියෙනවා වර්තමාන සමාජයේ විස්තර කරනකොට සංඝයා සම්බන්ධව මේ සුපටිපන්න ගුණයෙන් පටන් ගත්තම ඊටු අටක් විස්තර කරනවා නම් හුඟක් හොඳයි කියලා හිතුණා. මේ කාලය හරස් වෙන්න පුළුවන් නිසා වෙන්නේ නැති දෙකකින් විතරක් නැවතුනේ. ඒ ටික එසේ විස්තර වෙනකොට මට මේ ශ්‍රද්ධාව ගැන කියන්නට හිතුණා. මොකද මේ දේශනාවක් ඇත්තටම අහනවා කියන එක අහන මොහොතේම දැකගෙන ඉන්න පුළුවන් ආකාරයෙන් දේශනාවකට සවන් දෙනකොට හිතේ ඇති වෙන්නේ මහා පුදුමාකාර ශ්‍රද්ධාවක්. මම හිතනවා ඒක වෙන්නේ ඇති මේ ශ්‍රද්ධාව කියලා විස්තර වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ මොහොතේ ඒ වෙන මොනවත් නැතුව ඒකත් එක්කම එකතු වෙලා හැමම ඉඳලා ඉවර වුණාට පස්සේ තවත් ඇහෙනා වගේ තමයි දැනෙන්නේ. මේ ඒ තරමටම ඒකත් එක්කිතුල්ලා ඉන්නකොට ඒ තුලින් තමයි මේ ශ්‍රද්ධාව මුල් වෙන්නේ කියලා මට තේරිච්ච ආකාරය තමයි මම මේ විස්තර කරේ. එතකොට ඒ ආකාරයෙන් දේශනාවක් අහන්නේ ඊළඟට ආයි නැවත හිතේ කැමැත්තක් ඇති වෙනවා. හරි වමනාවකින් මේ වගේ එකක් ඇහෙනකොට මුළු ශරීරයම නිකන් ඒකට එකතු වෙලා දැහැන්ගත වෙලා ඉන්නවා වගේ තමයි අවබෝධයට පත් වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාවේ මුල ආරම්භය එහෙම නේද කියන එක දැනගන්නයි මම මේ කතා කළේ.
මොලේ හරියක් නෙවෙයි. මොලේෙන් කරන්නේ කිමත්ව දෙකේ කරගත් සසිනවා කිරනවා හරියන් තමයි ඉතිමේ කරන්නේ. නමුත් සහවල ඔබේ දුනිය ඇහුම්කන්දීම දැන් ඇහුම්කන්දීම සරලව අනයි මොලේයි දෙක කරන අන ඇතුළට යන එනි තරංග අන ඇතුළේදී දෙයක් බවට පත් වෙලා මොලේට පණිවිඩයක් දෙනවා. එතකොට මොලේ ඒ සමන්ත එක්ක ඒ ශබ්දයේ අර්ථකථනයක් දෙනවා, තේරුම් ගන්නවා. මේකට හදවත අවශ්‍ය නැහැ. එහෙම ඉගෙන ඕනෑ විෂයක් ඉගෙන ගන්න එහෙමනේ විෂයක් ඉගෙන ගන්න හදවත ඕනේ නැහැ. දැන් භූගෝල විද්‍යාව, ඉතිහාසය, ප්‍රජාචාරයේ විද්‍යාව, භෞතික විද්‍යාව මේවා හදවතින් ඉගෙන ගන්න විෂයන් නෙමෙයි. හදවතක් අවශ්‍යම නැහැ. ඒ අධ්‍යාපනයේ හොඳට ඉගෙන ගන්න පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්, කියලා දෙන්නත් පුළුවන්, විභාගෙ සමත් වෙන්නත් පුළුවන්, ගුරුවරයෙකු බවට පත් වෙන්නත් පුළුවන්. ඕනෑම විෂයක් ගැන ඔය ටිකෙන් කණයි මොලේයි තිබුණා. හැබැයි මේ ධර්මයේ තේරුම් ගන්න මේ මාර්ගයේ ගමන් කරන්න නම් කණයි මොලේයි විතරක් තිබ්බටමයි. මොකද මෙතන කළ යුතු දෙයක් තියෙනවා. දැන් භෞතික විද්‍යාව ඉගෙන ගත්තා කියලා කළ යුතු දෙයක් ලැබෙන්නේ නැහෙනි. ඉතිහාසයේ භූගෝලය ඉගෙන ගත්තා කියලා ජීවිතේ වෙනස් වෙන්න මා වෙනස් කරගන්න ඕනේ ඉතිහාසයට අනුව භූගෝලයට අනුව එහෙම කතාවක් නැහැ. නමුත් ධර්මය අපි අහන්නේ වෙනස් වෙන්න. ඒ වෙනස් වීම අභ්‍යන්තරයෙන් එන්න ඕනේ. එහෙමනම් හදවතින්ම අහන්න. හදවතින් අහනවා කියලා මේ හිතුවට හදවතින් අහන්න බෑ. අවධානය යොමු කරන්න පුළුවන් කියන දේ. හිතලා අවධානය යොමු කරන්න පුළුවන්. නමුත් හිතාමතා හදවත විවෘත කරන්න බෑ. හදවත එකතු කරන්න බෑ හිතාමතා. ඒ අපේ සිටීමේ ඔබෙහි තියෙන දෙයක්. සිටීමට පාලනය කරන්න බෑ හදවත. ඒ සිටීමකින් තොරව සිදුවන දෙයක්. ඒ කාරණේ තමයි ඔබතුමා කිව්වේ. අර මේ අපිට කිසියම් දෙයක් ඇහෙන විට අන්න අපිට හිතෙනවා නම් මේ මටමයි කියන්නේ, මේ මගේ ප්‍රශ්නෙමයි විග්‍රහ වෙන්නේ, මට ඕනේ දෙයමයි මේ ඇහෙන්නේ. එතෙන්දී මේ ඒ සංඛ්‍යාතයන් දෙක එකක් බවට පත් එතන දේශකීකුයි දේ ශ්‍රාවකීකුයි දෙන්නේ නැහැ. තියෙන්නේ ඇසීමක් පමණයි. ශ්‍රවණයක් පමණයි තියෙන්නේ. කියන කෙනෙකුත් නැහැ, අහන කෙනෙකුත් නැහැ. අන්න එතනදී තමයි ඔය හදවත විවෘත වෙන්න පටන් ගන්න. හදවතින් අහන්න පටන් ගන්න. එතෙක් හදවතින් නැහැ. ඔය කියන කෙනෙක් ඉන්නවා, අහන කෙනෙක් ඉන්නවා. ඒක ඇත්ත, මේ කියන්නේ නම් ඇත්ත ඒවා. ඒ අර පරතරේ තියෙන මේ ධර්මයයි කතා කරන්නේ. බුද්ධලේඛු නෙමේ ධර්මයයි කතා කරන්නේ. ඒ හැඟීම එනවා, ඒ අවබෝධයක් දෙනවා. මේ ධර්මයේ තමයි කතා කරන්නේ. අපිට අපිතුලින්ම පේනවා ඒ වෙලාවේ මේ කියන දේ ඇත්ත බව. අර පොතට අනුව මේ පොතට අනුව නෙවෙයි, මේ මොහොතේ අපිතුල සිදුවන සිදුවීම් වලදී ඔප්පු වෙනවා මේ ඇහෙන දේ ඇත්ත බව. මේ වෙලාවේ අපිට පරිශ්‍රණයකට දාන්න බැරි යම ධර්මයේ වෙන්න බෑ. දැන් තව අවුරුදු 10කින් ඔප්පු වෙන දෙයක්, මේ අවුරුදු 1000කට කලින් ඔප්පුණු දෙයක් මේ වෙලාවේ අත්දැක බලන්න බැරි යමක් ධර්මයේ වෙන්න බෑ. ධර්මේ නා අකාලිකයි, පච්චුප්පන්නයි. ඒත් මේ වෙලාවේ මෙතන මේ මොහොතේ ඕනම කෙනෙකුට අත්දැක බැලිය හැකි දෙයක්ුයි ධර්මදේශනයකදී කියවේ. එද යමක් ධර්මදේශනයක් නම් එය මෙතන මේ මොහොතේ ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්. ඒ අත්හදා බැලීම කරන විට ඒ අත්හදා බැලීම කරන ආධ්‍යාත්මයට තේරෙනවා මේක ඇත්ත බව. තේරුණා කියන්නේ ඇත්ත බව. බොරු නම් බොරුයි කියන එකත් තේරෙනවා. ඇත්ත නම් ඇත්ත බවත් තේරෙනවා. මේ මොහොත තුල තමන් සාක්ෂිකරුවෙකු වෙනවා, වෙන කොහෙන්වත් නෙමෙයි, තමන්ම සාක්ෂිකරුවෙකු වෙනවා ධර්මයේ සත්‍යතාව.
එහෙමයි කුසුමනි.
ඔව්. එතකොට තමා අර සද්ධාව ඇති වෙන්නේ, හදවතේ ඉස්සලා සද්ධා වෙන්නේ. ඉතින් ඊළඟට අර දේශනේ ඉවර වුණා තව එහාට ඇහෙනවා කිව්වනේ. ඒ තමයි ධර්මයේ කතා කරනවා. දැන් ඒ දේශනේ ඉවරයි, නමුත් ධර්මයේ දිගට කතා කරනවා. අපි ඒක පරිශ්‍රණය කරනවා, අපි ඇතුලෙන් පරිශ්‍රණයකුත් වෙනවා. ඒ පරිශ්‍රණය නිසා අපිට ඒ දේශනෙන් කියන්න බැරි වුණු ටික එන වචනවලින් කියන්න පුළුවන් උපරිමයේ කිව්වා. වචනවලින් තවදුරටත් කියන්න බැරි පණිවිඩයකුත් තියෙනවා. ඒ පණිවිඩය උන්ට ඇහෙන්න පටන් ගන්නවා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් නිසා තමයි 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10ක් තමයි ඉල. එකම දේශනය අහන් හිටිය 10 දෙනෙක්ගෙන් ඇහුවොත් මොනවද ඇහුනේ කියලා 10ක් කිය. ඉතින් ඔය කාරණේ නේ. ඉතින් අර ඔබතුමා කලින්ම ඇහුව ප්‍රශ්නෙට උතන උත්තරේකුත් තියෙනවා. ඉතුරු ගුණ 6 හෝ 7 ඔය විදිහටම ඇහෙන්න පුළුවන්. ආ ඒකත් අහන්න. Taman puli.
බොහෝ පිංගතුමනි විස්තර කර දුන්නට.
අවසරයි සර්. ශ්‍රද්ධාව භක්තියකට පෙරලෙන්න පුළුවන් නේද සමහර වෙලාවට? උදාහරණයක් වශයෙන් මම බාහිර පුද්ගලයෙක්ගේ හොඳ හැසිරීම නිසා ඔහු හෝ ඇය පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කළා. ඔහු කරන කියන දේවල් පිළිබඳ මම ෆලෝ කරනවා, අනුගමනය කරනවා. ඒ තුලින් මම ඔහු හෝ ඇය පිළිබඳ භක්තියක් ඇති කරනවා. එතකොට භක්තිය ධර්ම මාර්ගයේ නවත්තනවා නේද? එහෙම වෙන්න ඉඩකට තියෙන්න පුළුවන් නේද මේ ශ්‍රද්ධාවයි භක්තියයි එක ළඟ යන නිසා?
ඔව්, අනිවාර්යයෙන්ම එහෙම වෙන්නවා. එහෙම වෙනවනේ. භක්තිය ඇති වෙන්නේ සුත්තරේ. සද්ධාව ඇති වෙන්නේ සමූහයක් ගැන, කෙනෙක් ගැන නෙමෙයි. සපුද්ගලයේ කරන දෙයකින් සද්ධාව අඩු වෙන්නේවත් නැහැ, වැඩි වෙන්නේ. භක්තිය අඩු වැඩි වෙන්න පුළුවන්. නැති භක්තිය ඇති වෙන්නත් පුළුවන්, තියෙන භක්තිය වැඩි වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සුත්තරේ කරන ක්‍රියාවලිය. බෙ සද්ධාව ඇති වෙන්නේ සමූහයක් ගැන. يعني කිසියම් පිළිවෙතකින් ප්‍රතිපත්තියක ඉන්නවද පිරිසක්, ඒ පිරිසේ හැටි මෙහිමයි. ඒ ප්‍රතිපත්තියේ හැටි මෙහිමයි. ඒ ප්‍රතිපත්තියේ අපත්‍ය දුනොත් අපට මේ ප්‍රතිඵල ලැබෙනවා. අන්න එහෙම පළල් හැඟීමක් තමයි සද්ධාව කියන්නේ. හැබැයි පටන් ගන්න භක්තියෙන් වෙන්න පුළුවන්. භක්තියේ වෙනස, සද්ධාවේ භක්තියේ වෙනස, භක්තිය හරින චංචලයි. ඉක්මනට ඇති වෙන ඉක්මනට නැති. ඊළඟට භක්තිය වෙනුවෙන් කරන්න බැරි දෙයක්. භක්තිය වෙනුවෙන් ඒ පුද්ගලයාට ජීවිතේ උනත් දෙන්න පුළුවන්. භක්තිය වෙනුවෙන් කිසියම් කෙනෙක්ගේ භක්තියක් ඇති වුනහම, භක්ති ආදරයක් ඇති වුනහම, ඒ ඇති වුණු පුද්ගලයා වෙනුවෙන් අපිට මොනවද කරන්න වෙන්නේ? මැරෙන්න උනත් පුළුවන්. තව කෙනෙක්ව මරන්නත් පුළුවන්. එයාට හානියක් වෙන, එයා කියන දෙයට විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා නම් ඒ අය කෙරෙහි ද්වේෂයක් නැති වෙන්නේ. ඒතර භක්තියයි ද්වේෂයයි එකට යනවා. හැබැයි සද්ධාමයේ ද්වේෂය එකට යන්නේ නැහැ. කොහෙත්ම යන්නේ. සද්ධාව තියෙන තැනක ද්වේෂයකට ඉඩක් නැහැ. භක්තිය තියෙන තැනක ද්වේෂය තියෙනවා. භක්තිය නිසා පව් කරන්න පුළුවන්. සද්ධාව පව් කරන්නේ. ඒ වගේම භක්තියෙන් අපි කෙනෙක්ව මේ ඉහළම පූජාසනයක තියලා අපිමයි තියන්නේ. ඊළඟට එයා අපිමයි ඒ කෙනාව පූජාසනයෙන් පල්ලෙහාට ඇදලා දාන්නේ. සද්ධාව එහෙම නැහැ. සද්ධාව අනිත්‍යයත් එක්ක කරන ගනුදෙනුවක් නෙවෙයි. ඒක අපිත් එක්ක කරන ගනුදෙනුවක්. හැබැයි මේ බාහිරින් ලැබෙන ආදර්ශ උදව්. මේ ආදර්ශ මත නෙවෙයි සද්ධාව ඇති වෙන්නේ. ඊළඟට භක්තිය ඇති වෙන්න පුළුවන් ගොඩ නැගිලි කෙරෙහි. ගොඩ නැගිලි වලට භක්තියෙන්ට පුළුවන්. තමන්ගේ භක්තිය අනුව ඒ ආකෘතියේ තියෙන ගොඩ නැගිලි දැක්කම භක්තියක් එනවා. හැමෝටම ඒ භක්තිය තිබ්බා කියලා ඒ ආකෘතියේ ගොඩ නැගිල්ලක් දැක්කට භක්තියක් එන්නේ නැහැ. ඒ ඊට අදාළ භක්තිය තියෙන කෙනෙකුට විතරයි එහෙම ගොඩ නැගිල්ලක් දැක්කම භක්තියක් එන්නේ. ඒතර වෙනස් භක්තියක් තියෙන කෙනෙකුට ද්වේෂයක් එන්න පුළුවන්. ඒ එහෙම ගොඩ නැගිල්ලක් ඔය ගොඩ නැගිලි වලට ඇති වෙන්නේ ගස් වලට ඇති වෙන්නේ සද්ධාව නෙමෙයි භක්තිය. ඒකේ හරි වැරද්ද වෙනම කාරණයක්. හැබැයි භක්තිය තමයි ඇති වෙන්නේ. සද්ධාව ඇති වෙන්නේ නැහැ ගොඩ නැගිලි ගැනවත්, ගස් වැල් ගැනවත්. සද්ධාව වෙන්නේ නැහැ. සද්ධාව වෙන්නේ ගුණයක් ගැනමයි. ගුණයකටමයි සද්ධාව. ඉතින් මේ දෙක වෙන් කරගන්න. අපි ඉන්නේ භක්තිය නම් කමක් නැහැ. ඒ භක්තියෙන් යන්න පුළුවන් දුර යමු අපි. හැබැයි ඒක කෙලවරටම නම් යන්න බෑ භක්තිය. ඒ නිසා භක්තියෙන් පටන් ගත්ත ගමන අපි සත්‍යාවේ රේල් පිල්ලට මාරු කරගන්නවා. මාරු කරගත්තේ නැත්නම් අපි එක්ක අතරමඟ නවතිනවා. එහෙම නැත්නම් භක්තිය නිසා අපි පව් කරගන්න.
ගොඩක් පිං සර් මේ සද්ධාව සංසාරේ හොඳින් ජීවත් වෙන්න සංසාරයෙන් ඉවත් වෙන්න දෙකටම පාවිච්චි කරන්න පුළුවන්ද?
දෙකටම ඕනේ වෙනවා. ශ්‍රද්ධාව නැතුවත් පින් කරන්න පුළුවන්. දැන් සංසාරේ හොඳට ඉන්න පුළුවන් ශ්‍රද්ධාව නැතුණා කියලා. ශ්‍රද්ධාව තියෙන අය නෙමෙයි හොඳට ඉන්නේ. ශ්‍රද්ධාව නැත්තත් හොඳින් ඉන්න ඕනේ. වැරදක් නොකළ යුතුයි කියන මතේ ඒ දර්ශනේ පිළිගත්තයි බොහෝම ඉන්නවා. එයාට සද්ධාව නැහැ. නමුත් අර ප්‍රතිපත්තිය කෙරෙහි ඒගොල්ලන් ඒ අයට තියෙනවා කැපවීම. වැරද්දක් කරන්න හොඳ නැහැ. කාගේවත් හිතක් විදවන්න හොඳ නැහැ. කාගේවත් දෙයක්කට හානි කරන්න හොඳ නැහැ. මේ වගේ ප්‍රතිපත්ති හොඳ ප්‍රතිපත්ති මත ජීවත් වෙන පිරිස ඉන්නවනේ. මේ කෙනෙකුට කියන්න පුළුවන් ඒ ප්‍රතිපත්ති කෙරෙහි එයාට සද්ධාවක් තියෙනවා කියලා. ඒ කොහොම හරි සුගතිගාමී වෙන්න අනිවාර්යයෙන්ම සද්ධාව අවශ්‍ය නැහැ. හැබැයි සද්ධාව නිසා අනිවාර්යයෙන් සුගතිගාමී වෙන්න. ඒක අනිවාර්යයි. හැබැයි සුගතිගාමී වෙන්න අනිවාර්යයෙන් සද්ධාව අවශ්‍ය නැහැ. හැබැයි සද්ධාව කිසි කෙනෙකුව සුගතියට ගෙනියන්නේ නැහැ. ඒ වගේම ඈතර වෙන්න නම් සද්ධාව අවශ්‍යයි. පටන් ගන්නෙම සද්ධාව.
ගොඩාක් පින් සර් අද දේශනාවේ අර මුල් අවස්ථාවේදී කරපු ඒ ඓතිහාසික විග්‍රහය ගොඩාක් වැදගත්. අර මුලින් සඳහන් කරපු ඒ මහතා සඳහන් කරපු දේ මා අනුමත කරනවා. සර්ට ගොඩාක් පින් අද දවසේ දේශනාවේ.
ගුරුතුමනි, සද්දා ඉන්දිය වඩා ගැනීම සඳහා අනුගමනය කරන්න ඕනේ නැත්නම් ප්‍රගුණ කරන්න ඕනේ භාවනාව එහෙම තියනවාද? විශේෂ භාවනාව
ඒ වෙනුවෙන්ම විශේෂ භාවනා කීපයක්ම තියෙනවා. බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනා, බුදුගුණ මෙනෙහි කිරීම, බුදුගුණ වැඩි වීම, දහමේ ගුණ වැඩි වීම, සංඝරත්නයේ ගුණ වැඩි වීම. කෙලින්ම සද්ධා ඉන්ද්‍රිය උපදින්නට, උපන් සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නට හේතු වෙනවා. හරියන ඉක්මනට ඒ ප්‍රතිඵලය ගන්න පුළුවන්. හැබැයි ඕනෑම භාවනාවක් වැඩි වීමෙන් සද්ධා ඉන්ද්‍රිය වැඩේ. ආනාපාන සති භාවනාව ගත්තා මේ මධ්‍යස්ථ භාවනාවක්, ඒක හැඟීම් බරව කරන භාවනාවක් නෙවෙයිනේ. ආනාපාන සති භාවනාව කිසිම හැඟීමක් නැහැ එතන. හැඟීම් විරහිත භාවනාවක්. ආනාපාන සති භාවනාව ආගමික හැඟීමක් ඕනේ නැහැ. භක්තියක් ඕනේ නැහැ. හුස්ම ගැන බලාගෙන ඉන්න. හුස්ම ඇතුල් වෙනවා නම් ඇතුල් වෙනවා දැනගන්න. පිට වෙනව නම් පිට වෙනව දැනගන්න. මේකට කිසිම හැඟීමක් අවශ්‍ය නැහැනේ. හැබැයි එහෙම කරන්න පිට අන්න මේ හිත එකඟ වෙනවනේ. හිත දුවනවා, ආපහු ගේනවා. ඒක බෑ කියලා හිතනවා. මට නම් මේ හිත එකඟ කරගන්න බෑ. දමලා ගහන්න දෙනවා. හැබැයි නැවත නැවත පුහුණු වුණොත් තේරෙනවා හිත එකඟ කරගන්න පුළුවන්. හිත එකඟ වෙනවා. හිත එකඟ වුණාම හරි හිතට සතුට. ඇඟට සතුට. හරි විවේකය. මේ ප්‍රතිඵල දකින විට අන්න සද්ධා උපදින. ඒ ක්‍රමයේ ගැන සද්ධා උපදින. ආනාපාන සති භාවනාව ගැන සද්ධා උපදින. එතනින් තමයි පටන් ගන්න. ඊළඟට මේ ක්‍රමයේ අපිට කවුරු හරි කියලා දුන්නා නම් ඒ කෙනා කෙරෙහි සද්ධා වෙනවා. මේ ආනාපාන සති භාවනාව හොයාගත්තේ කවුරු හරි නම් ඒ ආධිකතුන් වහන්සේ කෙරෙහි සද්ධා වෙනවා. ඒ සද්ධාව ආවොත් තමයි ඉන්නේ. විකට යන්න. ඒකේ විපරිණ ප්‍රතිඵල ගන්න පුළුවන් එතකොට. එහෙම නැත්නම් ටිකක් ওই ප්‍රතිඵල වලින් කෙනෙක් මග නවතින්න පුළුවන්. දින කතා භාවනා කරනවා. ඒ කරන්නේ ওই කායික සෑහීම, මානසික සෑහීම, මතකයේ තියාගන්න ආවේග පාලනය කරගන්න ඒ වගේ ප්‍රතිඵල. හැබැයි ඒ උපදින සද්ධාව, ඒ භාවනාව ගැන උපදින සද්ධාව පාවිච්චි කරන්න ඕනේ. ඒ පැල කරගන්න ඕනේ. එතර වීම සඳහා. ඉතින් ඕනෑම භාවනාවකින් සද්ධාව උපදින.
හොඳමයි ගුරුතුමනි, බොහොම පිං.
ඕනෑම භාවනාවකින් සද්ධාව ලැබෙනවා කියන්නේ ඒක ධර්මයේ කියන සද්ධාව.
ඒ ක්‍රමයේ ගැන සංකල්ප භාවනා ක්‍රමයේ ගැන ඒක වැඩ කරනවා. ඒක ප්‍රතිඵල තියෙනවා. භාවනාව පටන් ගත්ත කෙනා නෙමෙයි කරනකොට දැන් ඉන්නේ කියලා ඒ ක්‍රමයේ ගැන ඇති වෙන සංකල්ප. ඒ සද්ධාව තිබ්බොත් තමයි දිගටම භාවනා කරන්නේ.
හොඳයි ගුරුතුමනි,
බොහොම පිං. බුද්ධානුස්සති භාවනාවෙන් ඔය බුදු ගුණ, බුදු බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ගුණ තියෙන උත්තමේ කියලා ඒ ගුණ එක ගුණයක් හරි ගුණ කීපයක් හරි අරගෙන නැවත නැවත ආවර්ජනා කරනවා. අනුස්සති කියන්නේ නැවත නැවත සීකරන. එතකොට ඒ ಗುಣ අපේ ළඟ තියෙනවද නැද්ද කියලා ඒ අනුස්සති භාවනාවෙන් බලන්න. තමන් ළඟ, මං ළඟ කොච්චර ඒ ගුණයක් තියෙනවද නැද්ද? કોઈ ප්‍රමාණයක තියෙනවද? ඒතර මට බැරිද ඒ ගුණය මා තුළින් වඩා ගන්න? ඒ අනුස්සති භාවනාව ඒ අපිට ගෙන්න ඕනේ අපේ ළඟ. මේ බුදු ගුණ, බුදුරජාණන් වහන්සේ ළඟ ඒ ගුණ තිබ්බා කියලා ඈතින් දැකලා ඇති වෙන සද්ධා විතරක් නෙමෙයි බුද්ධානුස්සතියදී වෙන්න ඕනේ. ඒ අපිට එතෙන් කියන්න බැරිද? කොහොමද පටන් ගන්න? අන්න ඒ කාරණ තුල ඒ බුදු ගුණය අපි තුල වැඩෙන්න වඩන්න උත්සාහ කරන්න. එහෙම වඩන විට ඇති වෙන්නේ ආයෙ ওই සද්ධාම තමයි. ඒ සද්ධාව එකයි අන්න. උත්කලපද්ද නැහැ ඊට පස්සේ. එතනින් පටන් ගත්තත් ආයෙ එන්නේ පුහුණුව ඇතුළේ මේ මාර්ගයේ හරි ඒ මාර්ගයේ මට යන්න පුළුවන් ගියොත් මට ඒ ප්‍රතිඵල තියෙනවා. අනේ විශ්වාසයන් තුන අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මාර්ගය හරි කියන විශ්වාසය, මාර්ගයේ ප්‍රතිඵල තියෙනවා කියන විශ්වාසය හා තමන්ට මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කියන විශ්වාසය.
ගුරුතුමනි, දැන් මේ ශ්‍රද්ධාව වර්ධනය කරගත්තාම ඉන්ද්‍රියක් හැටියට පසුව ඒ ශ්‍රද්ධාව තුළින් ප්‍රඥාව ලඟා කර ගැනීම, එහෙම නැත්නම් මේ ප්‍රඥාවන්ත වීම සඳහා කොහොමද මේ ක්‍රියා කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න.
ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවයි භක්තියයි අතර වෙනස එයයි. භක්තියත් එක්ක ගමනක් නෑ. භක්තියත් එක්ක පින් කරන්න පුළුවන්, මේ පුණ්‍ය කර්ම සත්කාරයන් කර කර ඉන්න පුළුවන් භක්තියත් එක්ක. භක්තිය තියෙන කෙනා ඒව තමයි කරන්නේ. භක්ති ගීත කියනවා, වන්දනා කරනවා, බුදු පූජා කරනවා. ඒකේ එච්චරයි, මෙහා ගමනක් නෑ භක්තියත් එක්ක. නමුත් සද්ධාවට ගමනක් තියෙනවා. ඒ ගමන ඇතුලෙන් යන ගමනක්, ආධ්‍යාත්මික ගමනක්, එළිය යන වටවන්දනාවක්වත් එහෙම ගමනක් නෙවෙයි. සද්ධාව කෙනෙකුට එක තැනක ඉන්න දෙන්නේ නැහැ. එයාව එතකන යනවා ඒ ගමනේ. ඉතින් ඒ ගමන ඒ සද්ධාවත් එක්ක අපි යන්න ඕන. අපේ හිතේ ඇතිවෙන විශ්වාසය, විශ්වාසයක්නේ සද්ධාව කිව්වේ. මාර්ගයේ හරි, මාර්ගයේ මට යන්න පුළුවන්. ඊයොත් මේ ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල අත්දකින්න අපි මාර්ගය යන්න ඕන. ඒ කල යුතු දේ කරන්න ඕන. ඒ නිසා තමයි වීරිය අවශ්‍ය වෙන්නේ. සද්ධාවට පස්සේ වීරිය ඉන්ද්‍රියනේ තියෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය. දැන් භක්තියේදී වීරිය නැහැ. එයා ඉන්නේ භක්තියත් එක්ක ඒකෙන් හරි සෑහීමකටපත් වෙලා සතුටු වෙවි, වන්දනා කර කර, පුද පූජා කර කර භක්ති ගීත කී කී ඉන්නවා. එච්චරයි. නමුත් සද්ධාවේදී වීරිය මේ කියන වීරිය කරන්න ඕනේ. නිකන් ලැබෙන්නේ නැහැ. කොහෙන්වත් එන්නේ නැහැ වීරිය කලේ. ඒ වීරියත් එක්ක තමයි මේ වීරිය ඉන්ද්‍රිය වැඩෙනවා. ඊළඟට අනිත් ඉන්ද්‍රිය වලට එනවා. ඒ ආකාරයේ මෙතන අනුපූර්ව ගමනක් තියෙනවා. ඒ ගමන යන්න පටන් ගන්න. පටන් ගත්තොත් තමයි ප්‍රඥාව ඉවර වෙන්නේ. ඒතර විශ්වාසයෙන් පටන් ගත්ත ගමන අත්දැකීමකින් ඉවර වෙනවා. ප්‍රඥාව කියන්නේ අවබෝධයනේ, අත්දැකීමනේ. එතෙන්ට ගියාට පස්සේ ආයි විශ්වාසයක් ඕනේ නැහැ. විශ්වාසය නැහැ ඊට පස්සේ. ප්‍රඥාවට වඩා තමයි සද්ධාව නැහැ. සද්ධාව නැහැ කියන්නේ අසද්ධා නෙවෙයි. දැන් විශ්වාසය නැහැ, ඒක ප්‍රත්‍යක්ෂ.
බොහෝ පින් ගුරුතුමනි. ගුරුතුමනි, අන ඔබතුමා දැන් ගුරුතුමා පැහැදිලි කරානේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ගැන පොඩි පැහැදිලි කිරීමක්. අතන මේක මම හිතන්නේ ඔබතුමාට දවසක් වගේ තිබුණොත් සෑහෙන හොඳ පැහැදිලි කිරීමක් කරයි. ඒකෙදි ගුරුතුමනි, අර මේ චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධය, නිබ්බානය සම්වත්තති කියලා කියවෙනවා. ඒ වගේම ඊට පස්සේ දැන් අර දැන් චක්කුං උදපාදි, ඥානං උදපාදි, සඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි කියන එකමයි දැන් අවබෝධය කියන එක. මේකමයි දැන් ඔබතුමාට පොඩි වෙලාවක් කරන් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් මොහොතින්.
ඔව්, මේ ඒ ඔබතුමා කියූ කාරණේ තමයි ඔය කියූ පාළි වචන වලින් කියවෙන්නේ මේ විවිධ අවස්ථා ගැන. අවබෝධයේ විවිධ අවස්ථා පිළිබඳව ඇහැ ඉපදුනා, නුවණ ඇති වුණා, ප්‍රඥාව ඇති වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කිය. ඒ බුදුරජාණන් වහන්සේ තුළ සිදුවුණු විප්ලවය තමයි ධම්මචක්ක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ওই කාරණාවලදී පැහැදිලි කරා. ඊට කලින් උන්වහන්සේ මේ ධම්ම ඒ ධම්මසක්කප්පවත්තන සූත්‍රේ පටන් ගන්නේ හරි ලස්සන තැනකින්. මුලින්ම කියන්න තියෙන්නේ මේ සූත්‍රයේ ගත්තොත් හරිම කෙටි සූත්‍රයක්. බොහොම කෙටි සූත්‍රයක්. දීඝපලල සූත්‍රයක් නෙවෙයි. ධාම කෙටි සූත්‍රයක්. මේ සූත්‍රයේ අගට තියෙන සූත්‍රයට අදාළ කාරණා නෙවෙයි. දේශනාවට අදාළ කාරණා නෙමෙයි ධර්මයට අදාළ. මේ දේශනේ කළාට පස්සේ විශ්වයේ ඇති වුණු විපර්යාසය ගැන විශ්වයේ මොන විදිහේ කම්පණයකටපත් වුණාද සංකම්පණයකටපත් වුණාද කියන කාරණා. ඒකයි කර මුලින් කිව්වේ මේ හරියට අර ජල චක්‍රයේ ඉරපෑවුවාම කරකැවෙන්න පටන් ගත්තාම මොන විදිහේ කැළඹීමක් ලෝකේ වෙනවද? අන්න ඒ බඳු ඊටත් එහා කැළඹීමක් තමයි මේ මේ ධම්මසක්කප්පවත්තන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කළාම මේ විශ්වය ඇති වුණේ. ඒ කම්පණය පිළිබඳව තමයි දීර්ඝ විස්තරයක් තියෙන්නේ. දේශනේ අවසානයේ දේශනේ ධර්මදේශනේ හරි කෙටි. මේ දේශනේ මේ වෙලාවේ අවශ්‍ය නැහැ කියන්නේ. පටන් ගන්නේ හරි ලස්සන තැනකින්. මේ යෝග දෙකක් තිබෙනවා. මේ යෝග දෙක අන්ත දෙකක් තිබෙනවා. ඒ අන්ත දෙක හොයන්න යන්න එපා. කාටද හොයන්න යන්න එපා කිව්වේ? මේ විමුක්තිය හොයන කෙනෙක් විසින් නොසිරියේ අන්ත දෙකක් තිබෙනවා. ඒ අන්ත දෙක මොනවද? ඔය තාමසිකල්ලිකාණ යෝගය අත්තිකිලමතාණ යෝගයයි. ඒ දෙක ගැන විස්තරයක් කළා. ඒ දෙක හොයන්ට යන්නේ. ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. එහෙම තමයි පටන් ගන්න මේ සූත්‍රය. ඒවම් මේ ස්තං කියන එක නෙමෙයි. ඒවම් මේ ස්තං පස්සේ එකතු වෙච්ච දෙයන්නේ ධර්ම සංගායනාවේ සූදේශනාව පටන් ගන්න මේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ දැවිද්දෙකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකක් තිබේ කියලා. පරිද්දිකු කියන්නේ මේ විසඳුමක් හොයන කෙනෙක් නිස්තිර විසඳුමක් විමුක්තිය හොයන කෙනෙකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකක් තිබේ. ඒ මොනවද අන්ත දෙක? බොහොම නාමක පහ ඊළඟට බොළඳ කෘතඥන අනාරි කාමසුකල්ලුකාණ යෝගයයි. දුක් සහගත වුණු අනාරිය අත්තකිලමතාණ යෝගයයි. පිළිගැනීමයි ප්‍රතික්ෂේප කිරීමයි මේ අංක දෙකට යන්නේ. ඉතින් ඊළඟට කියන්නේ හරි ලස්සන දෙයක්. ඒතේතේ භික්කවේ උභවන්තේ අනුපගමන මච්චිම තථාගතේන මච්චිම පටිපද. මේ අන්ත දෙකට නොගිය තථාගතයන් වහන්සේ විසින් මැදුම් පිළිවෙත අවබෝධ කරගන්නා උන්වහන්සේගේ අත්දැකීම කියන්නේ වෙන මොනවත් නෙවෙයි. මේ අන්ත දෙකට නොගිය තථාගතයන් වහන්සේ මේ බෝසත්යන් වහන්සේ අන්ත දෙකට ගියා. සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයකට ගියා. සිද්ධාර්ථ තාපසතුමා ඊළඟ අන්තයට ගියා. ඒ දැන් මෙතන කියන්නේ මේ අන්ත දෙකට නොගිය තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගන්නා ගැති. කුමක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? වෙන කිසිවක් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. හරි යෝ අෂ්ටාංගික මාර්ගය. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමක්ද කියලා ඔන්නේ අංගට විස්තර. ඉතින් පස්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ චතුරාර්ය සත්‍ය ගැන බොහොම බුදුන් වහන්සේ නමකට පමණක් දකින්න පුළුවන් සියුම් දැක්මවල් 12ක් ගැන කියනවා. ඒව විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපිට වැදගත්ුත් නැහැ ඒ කාරණා. අර ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය තමයි වැදගත්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ 12 ආකාර වූ ඒවාන්ති පරිවට්ටන් ද්වාදස ආකාරන් යථා භූතං ඥාන දස්සන සුවිසුද්ධං අහෝසි කියලා අන්තිමට කියන මුලින් කියන ඒ දොළසාකාර වූ චතුරාර්ය සත්‍යයේ හරියට අවබෝධ කරගන්නා තුරු අවබෝධ වුණා කියා තමන් වහන්සේ කවදාවත් කියලා නැහැ. මොකද පස්සක තවුසෝ දැන් තාමත් ශ්‍රද්ධාවෙන් නෙමෙයි මේ අහන්නේ. පස්සක තවුසන්ට ශ්‍රද්ධාව ඇති වුණේ නැහැ බුදුරජාණන් වහන්සේ දැක්කහම. අප්‍රසාදයක් ඇති වුණේ, පිළිකුලක් ඇති වුණේ. අර අත්තිකිලමතාන යෝගේ අතහැරලා කාමසිකල්ලිකාන යෝගෙදි ගියා කියලානේ හිතුවේ. අර නොකානුබී ඉන්න කල් උපස්ථාන කරලා ඊට පස්සේ ස්නානය කරලා සුජාතාව දුන්නු කිරිපිඩු වළඳනකොට පස්සක තවසන් හිතුවා අත්තිකිලමතාන යෝගේ අතහැරලා ආපහු කාමසිකල්ලිකාන යෝගෙදි ගියා. පස්සක තවසන් බුදුමා මේ බෝසත්යන් වහන්සේ වතෑරී අප්‍රසාදින් හා පිළිපුලි උන්වහන්සේ නොකානුබී දුෂ්කරක්‍රියා කරන කාලේ වෙහැරිලානි හිටියේ. එඟ අත දානකොට ඇට කටුනේ අහුණා කියන්නේ මවා ගන්න පුළුවන් මේ චිත්‍රේ. හැබැයි දැන් මේ බුද්ධත්වයේ ලබාගෙන මේ ධම් බරණැසට වඩිනකොට ඇතින්ම බුදුන් වහන්සේ දකිනවා. පස්සක දවසෙන් දකිනකොට අර වැහැරුණු දේහය නෙමෙයිනේ පේන්නේ. දැන් හොඳ ප්‍රകൃතිමත් දේහයක්. ඒත් උන් පස්සක දවසෙන් දීතේ ඇති වෙන්නේ තවත් අප්‍රසාදයක්. දැන් හොඳට කාලා බීලා මාසයෙන් පුරවගෙන ඉන්නවා. ඉතින් අපි ඔයෙම ගණන් ගන්නෑ. හැබැයි බුදුන් වහන්සේගේ අනුභවයේ හා පස්සක තවුසන්ගේ පාරමිතා ශක්තිය නිසා පස්සක තවුසන් එහෙම ඉන්න බැරි වෙනවා. බැරි නිසා ආවට ගියාට ආසන්නයක් අදලා බුදුන් වහන්සේ ළමපස ටිකක් දීලා ඉන්නවා. සද්ධාව නැහැ. ඒ සද්ධාවෙන් නෙමෙයි මේ බණ අහන්නේ. තාම සද්ධාව ඇති වුණේ නැහැ පස්සක තවුසන්. ඒ නිසා තමයි මෙතනදී බුදුන් වහන්සේට තේරෙන්න ඇති මේ පස්සක තවුසන් සද්ධාවෙන් නෙමෙයි ආන්නේ, හදවතින් නෙමෙයි ආන්නේ, අප්‍රසාදේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම මේ බුදු වුණා කියලා කියන්නේ බුදු වෙලා නිසා. මම ඊට කලින් කවදාවත් මේ චතුරාර්ය සත්‍යයේ මේ විදියට සියුම් ආකාරයට මේ මෙහෙම අවබෝධ කරගන්නේ නැතුව අවබෝධ වුණා කියලා නෑ. ඒක හොඳටම දැන පස්සක තවුසන් එහෙම කිව්වේ නැති බව. බුදේ කාලෙම හිටියේ ඒ පස්සක තාපසයන්නේ. ඒ පස්සක තවුසන් හිටුණා ඔය ඇත්ත තමයි. එහෙම කවදාවත් කියලා නැහැ, පොළවක් කියලා නැහැ. ඒ දැන් මේ කියන්නේ ඊළඟට කියනවා දැන් මේ කියන්නේ එහෙම මේ 12 ආකාර වට තුනකින් හා ආකාර 12කින් යුක්ත වුණු මේ චතුරාර්ය සත්‍යයේ කෙලවරටම කිසිදු අඩුවක් නැතුව අවබෝධ වුණු නිසා දැන් මේ කියන්නේ. ඉතින් ආයත්ත කියලා හිතනවා. ඉතින් තමයි පස්සක දවස බණහඬ පටන් ගත්තේ සද්ධාවේ. ඒකෙත් අඩු වැඩි තියෙන්නේ නැති පස් වෙනාට මේක ගන්න තියෙන්නේ නැතුව ඒ 12 ආකාර වුණු මේ චතුරාර්ය සත්‍යයේ එක එක ආකාරයට එක එක වෙන වෙනම උන්වහන්සේ එක එකක් පිළිබඳ උන්වහන්සේට ඇහැ පහළ වුණා, ඥානෙ පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියන එක තමයි ඒ 12 වතාවක් මේ දේශනාවේදී කියවෙන්නේ. ඒ කතාව තමයි යන්නේ එතනින්. ඉතින් මේවා අතර වෙනස්කම් ඇති. හැබැයි ඒවා ඉතින් එහෙම ලොකුවට විස්තර කරන්නවත් තේරුම් ගන්නවත් යන්න අවශ්‍ය නැහැ.
බොහොම පිං ගුරුතුමනි, ඔබතුමන්ටත් මේ සත්කාරයට උදව් උපකාර කරන්නා වූ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ධර්ම අවබෝධය පිණිස මේ උතුම් කින හේතු වේවා වාසනාව වේවාත් ප්‍රාර්ථනා කරනවා.
තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් කල්‍යාණ මිත්‍රේනි අපි වැඩසටහනේ සමාප්තියට එමු. මේ දවස මොනතරම් අපේ ජීවිතවලට බලපෑමක් කළාද, කරලා තියෙනවද මානව වර්ගයේ පැවැත්මට, සහ ඒ මොනතරම් ප්‍රයෝජන ගන්න ඕනිද අරගෙන තියෙනවද, තව ගන්න තියෙනවද, ඒ ගැන වැඩියෙන් හිතන ගැඹුරින් මෙනෙහි කරන තැනකට අපි එමු. අඩුමුගානේ මේ අද දවසේවත් මොනම හේතුවක් නිසාවත් සද්ධාව නැති කර නොගනිමු. රටේ මොනවා වුණත්, ලෝකෙ මොනවා වුණත්, දිව්‍ය ලෝකවල මොනවා වුණත් ඒව නිසා මේ අමාරුවෙන් යාන්තම් උපදවාගත්ත සද්ධාව නම් අත්හරින්න එපා, අඩු කරගන්නත් එපා. එය නැවත ඇති කර ගැනීම ලේසි නෑ. දැන් සද්ධාව කියන්නේ මේ එක්කෙනෙක් කරන දෙයක් නිසා වැඩි වෙන හෝ අඩු වෙන දේ නෙවෙයි. ඒ ඊට වැඩිය වෙනස් දෙයක්. සද්ධාව තියෙන්නේ අපේ අත. වෙන කාගෙවත් තියෙන්නේ අපේ සද්ධාව තියෙන්නේ. ඉතින් එතෙන්ට එන්න පුළුවන් නම් මේ ස්වාධීන වූ ගමනක් අපිට යන්න. ඒ අදිෂ්ඨානයේ ගැඹුරින් ඇති කර ගනිමු. මේ අවස්ථාව දිගටම නම් තියෙන එකක් නෑ. දැනුත් මොනතරම් සීමා බාධා තියෙනවද? ඉතින් මේවා නැති වෙයි කියන හිණේ අපි දකිමු. නමුත් ඒ හිණේ හැබෑ වෙන්නත් පුළුවන්, හැබෑ නොවෙන්නත් පුළුවන්, වෙන නපුරු හිණ පේන්නත් පුළුවන්. නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු. ආය අවස්ථාවක් නොලැබුණා. පසුතැවෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඉතින් හිතවතුනි මේ වැඩසටහන සඳහා අර කලින් කල්යාණ මිත්‍ර මහත්මයා ප්‍රකාශ කළා වගේ තාක්ෂණික සහාය, සම්බන්ධීකරණ සහාය, ඒ අන්තර්ජාල පහසුකම් සඳහා විග්‍රහයන් දක්වන ස්වේච්ඡාවෙන්ම දක්වන කල්යාණ මිත්‍ර බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාම ලොකු උපකාරයක්, මහගු සත්ක්‍රියාවක් කරන්නේ විශේෂයෙන් මේ වගේ කාලෙක. එන්නේ යන්නේ අමාරු කාලෙක. ලෝකෙ කොහේ හිටියත් මේ ප්‍රයෝජනය ඒ නිසා ගන්න පුළුවන්. මා නිසා නෙවෙයි, ඒ කල්යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහය හා කැපවීම නිසා. ඒ ගැන කෘතවේදීව නා ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. අපි හැම දෙනාගේම කෘතවේදී පුණ්‍යානුමෝදනාව ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට හිමි වේවා. ඒ සමගම අද පොය දවසේ නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ පැමිණ සිටින සියලුම දෙනාට අද ඊයේ ඒ දාන පහසුකම් සපයන්නේ සැපයුවේ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා සුපුරුදු පරිදි උදේ දානේ සායේ අද දහවල් දානය අපට පිරිනමන්නේ අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වන උච්ච බුදුහාවර ආනන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේ බොහොම කරුණාවෙන් නිහතමානීව මේ දානය, දහවල් දානය හැම දෙනාටම පිරිනමනවා. බොහොම ඉස්සර ඈත අතීතයේ සිට අනුගණන්වල සිට පඳුනන්නේ අපත් සමග එකට ධර්ම සාකච්ඡා කියලා, භාවනා කියලා ඒ ඇති වුණ සම්බන්ධය අද දක්වාම විතර මුණ ගැහුණත් මුණ නොගැහුණත් පවතිනවා. ඒ ගෞරවනීය කල්යාණ මිත්‍ර සම්බන්ධය වහන්සේට බොහෝම පින්. වහන්සේ බොහොම අද වඩින්ට හිටියේ. නමුත් මේ ප්‍රවාහන පාසකන් වල ප්‍රශ්නයි ඊළඟට වහන්සේට පැවිදිලා තියෙන බාහිර දුර කාර්යයන් විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ අංශාධිපති විදිහට ඒ කියන කාර්යයන් නිසා වඩින්ට බැරි වුණා. වහන්සේට නමස්කාර පූර්වක ඥානමෝදනාව පිරිනමනවා. ගෞරවයෙන් ආවන්දනා බුහුමන්ම මේ දානීය පින ගැන ඒ දානේ සම්බන්ධීකරණය කළ වෛද්‍ය මෙත්සිරිහෙරත් මහතාට, චන්ද්‍රා කුඩුමුණේ මහාචාර්යතුමියට බොහොම පින්. මේ වැඩසටහනට පැමිණ සම්බන්ධ වුණු, එමෙන්ම ඈත සිට සම්බන්ධ වුණු සියලුම කල්යාණ මිත්‍ර සෑම දිනාටම මේ ඇති කරගත් සද්ධාව, මේ පැහැදිලි පුළුල් සද්ධාව උදව් කරගෙන මේ ඍජු මාර්ගයේ නොනවතී ඉදිරියට ගමන් කරන්නට අවශ්‍ය ආයුධ හා මානසික ශක්තිය විවේකී නිරෝධිකම කල්‍යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා සෑම දිනකටම සිතක්ම වේවා ශාන්තියක්ම වේවා සනසිල්ලක්ම වේවා.